අදින් හරියටම අවුරුදු 116කට ඉස්සර ඇය ඉපදුනා. අගෝස්තු 11 වෙනිදාක. මිලියන 600ක් ඇගේ පොත් ලෝකේ පුරා අලෙවි වුණා කියලා කිව්වොත් ඒක තරමක දැනෙන ගාණක් නේද? ලෝකේ තියෙන දියුණු සංවර්ධිත සංවර්ධනය වෙමින් පවතින, එහෙම නැත්නම් තුන්වෙනි ලෝකේ රටවල් මේ හැම දේශයකම ඇගේ පොත් නම් ඕන හැටි අලෙවි වුණා වාර්තා තබමින්. පුංචි දරුවෝ ඇගේ පොත් වියරුවෙන් උමතුෙන් කියෙව්වා, මිලදී ගත්තා. ඒ පොත්වලින් ලේසියෙන් බේරෙන්න බැරි විදියට ඇය මේ කලාව සැලසුම් කළා, සංවිධානය කළා. ඇගේ එක් ප්‍රකට කතා මාලාවක් නවකතා 21කින් සමන්විතයි. 1942 ඉඳන් 1963 වෙනතුරු ලියූ කතා මාලාවක් ඒක. එය තමයි ද ෆේමස් 5. ඒ කියන්නේ ලේඛිකාව එනිඩ් බ්ලයිටන්. එනිඩ් මාරි බ්ලයිටන්. ෆේමස් 5 පළවෙනි පොත අරන් වසඟ වුණු දරුවට නෙමෙයි, දරුවගේ දෙමාල්ලන්ට දෙයියන්ගේ පිහිටයි. අරන් දීපල්ලක තව පොත් 21ක්ම නැත්නම් 20ක්ම. අනික පොත් සාප්පුවෙත් පිළිවෙලට ඒවා එකේ ඉඳන් 21 වෙනතුරු අඩු කරලා තියෙනවා, හරියට කැවුම් ගෙඩි වගේ. සේරටම වඩා පුදුමේ 1968 දී අවුරුදු 71ක් ආයු වළඳ ඇය මිය ගිහිල්ලත් 2013 පුංචි දරුවත් අර කතා 21 මිලදී ගන්නවනේ මාපියන් පොළඹවගෙන. එනිඩ් බ්ලයිටන්ගේ ද ෆේමස් 5 පොත් 21ක් වුණා වගේම ද 5 ෆයින්ඩ් අවුටර්ස් ඇන්ඩ් ඩෝග් පොත කොටස් 15කින් යුක්තයි. ඒ වගේම ද සීක්‍රට් 7 මාලා නවකතාවලින් ඒ පොතත් පොත් 15ක්. ලෝකෙ හැම රටකම දරුවන් උමතු කළ මේ ළමා කතාකාරිය සැබවින්ම කවුදැයි කියා හෝ ඇගේ පොත් හරිහැටි විශ්ලේෂණය කර නැහැ. අපේ පුංචි කාලේ නම් ඔය පොත් කියවන්න එපා, කිසි වැදගැම්මක් නැහැ, එහෙම කියලා වැඩිහිටියන් ගුරුවරුන් කියද්දි අපට ඒ වැටහුනේ නැහැ. ඇය පිළිබඳ සොයා යද්දි අපේ හීන්සරය, රණරාල, විලම්බීත, අඹයහලුව, මඩොල් දූව මොන තරම් සුන්දරද කියලා අපිට හිතෙනවා. බ්ලයිටන් ඇත්තටම දක්ෂකම් පෙන්නුවේ සංගීතෙට, පියානෝ වාදනයට. ඒත් ගුරුවරියක් වෙද්දි ඇය සම්පූර්ණයෙන්ම සංගීතය, පියානෝ වාදනය අතහැරියා. නැත්නම් ඇය ඉතාමත්ම දීප්තිමත් පියානෝ වාදිකාවක්. ආධ්‍යාත්මික වශයෙන් ඇය එතරම් යහපත් අයෙකු ලෙස නෙවෙයි සැලකෙන්නේ. ඇය විවාහ වුණේ මේජර් ඇලෙක්සැන්ඩර් පොලොක් සමග. මේ මේජර් පොලොක් රොජර් නියුන්ස් කියන ප්‍රකට ප්‍රකාශන සමාගමේ ප්‍රධානතම කර්තෘ කෙනෙක්, කාර්යභාරයක් ඉසිලු කෙනෙක්. ඔහුගේ උදව්වෙන් ඇය පොත් දෙකක් පළ කරවා ගත්තා. අවුරුදු 18ක් දීර්ඝ කාල එනිඩ් බ්ලයිටන් ඔහුව දික්කසාද කර දැම්මා. පොත් ලිවීම වගේම ඇගේ තවත් දක්ෂකමක් පෙනුණා. දික්කසාදෙන් පස්සේ ඒ අවුරුද්දෙම ශල්‍ය වෛද්‍ය කෙනෙක්, ඒ කියන්නේ වෝටර්ස් එක්ක විවාහ වුණු ඇය කලින් සැමියාට කිසිම සමාවක් දුන්නේත් නැහැ. දේනියන් බලන්න එන්නවත් මේ දික්කසාදිත සැමියාට ඇය ඉඩ තිබ්බේ නැහැ. ප්‍රතිඵලයේ උනේ මේජර් පොලොක්, ඒ කියන්නේ ඇගේ පළමු ස්වාමි පුරුෂයා, දරුණු ලෙස බීමට ඇබ්බැහි වීම, ඉන්පසු බුන්නොත් වීම. මන්ද ඔහුට මුද්‍රණ හා ප්‍රකාශන වෘත්තියෙත් මොනවත්ම කරන්න ඇය ඉඩ නොතියන්න වග බලා ගත්තා. මේ දේවල් අපේ ලංකාවේ රෑ ඉරපානේ මං කිව්වට ලෝකෙට ඒක වැදගත් වුණේ නැහැ. මුළු ලෝකයාම එනිඩ් බ්ලයිටන්ගේ මේ පොත් ගැන, ඇගේ හපංකම් ගැන තොර තෝංචියක් නැතුව කතා කරා. ඒ විතරක් නෙමෙයි, ඒවට තේමාගත වුණු දේවල් ගැන හැඳින්වීම් කළා.
See, he can't have come to any harm, can he?
I'm still not happy about it.
Why not?
Well, he shouldn't have stayed. It was irresponsible.
Mum wouldn't have minded.
I'm not so sure.
If it's the eagle that's worrying you, Aunt Jane, Jack's sensible and he's wonderful with birds.
Are you telling me there really is an eagle at this castle?
Yes, really.
But spending the night on his own.
You're right, Aunt Jane. We should have stayed with him. It would have been just like the SRTs we go on at school.
What are SRTs?
Don't you know? Oh, we're always going on endurance tests. SRT, self-reliance training, they call it.
Don't you go in groups?
Well, small groups. Two or three at the most. Sometimes on our own.
But mainly in groups. Right, Philip?
Right. Mainly in groups.
Well, it's not really.
Does that mean we'll be able to go with Jack if he wants to go again?
Just like STRs.
SRTs.
මේ අතර තවත් සිද්ධියක් වුණා. 1950 ඉඳලා 1980 වන තුරුම බොහෝ ළමා පුස්තකාලවල පොත් රාක්ක වලින් බ්‍රයිටන්ගේ පොත් ඉවත් කෙරුණා. සමහර නවකතා මුද්‍රණවල ඒ අයෝග්‍ය හා නුසුදුසු කොටස් අයින් කර තිබුණා නීතිමය වශයෙන්. ඇගේ වාග්මාලාව හරිම සීමා සහිතයි, හරිම පටුයි. විචාරකයන්ගේ එක් ප්‍රධාන නුගුණක් තමයි ඇගේ කෘති ගැන ඒ විදිහට කියවුනේ. ලෝකය පිළිබඳ ව්‍යාජ සුන්දර සමනල චිත්‍ර මවන්නටත්, ජීවිතයේ ගැඹුරක් දකින්නට දරුවන් යොමු නොකරන්නටත් වගබලාගන්නියක් විදියට ඇය විචාරයට, අභියෝගයට, දෝෂාරෝපණයට ලක් වුණා. 1930 1950 දක්වාම BBC රේඩියෝව ඇගේ කතා ගුවන්විදුලි මාධ්‍යෙන් ප්‍රචාරය වීම වැළැක්වුවා. තත්ත්වෙන් බාල ලියවිලිසේ ඔවුන් මේවා තක්සේරු කළා. BBC ප්‍රධාන වශයෙන්ම කිව්වේ ඇය විශේෂිත වන්නේ වෙන කිසිම ලේඛක ලේඛිකාවක් නොලියූ තරමේ පොත් කන්දරාවක් ඇය ලියූ නිසා එහි යම් වැදගත්කමක් ඇතිවා මිසක වෙන ගතයුත්තක් නැහැ කියලා. මේ තරම් ලෝ ප්‍රකට ලේඛිකාවකට BBC මේ තරම්ම චෝදනා කළේ, අභියෝග කළේ ඇයි කියලා වෙලාවකට අපට පුදුමත් හිතෙනවා. ඒකම එතන තවත් අනුවේදනීය සිද්ධියක් තියෙනවා. 1939 ඇය වෙනුවෙන් BBCට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ ඇය විසින් පසු කලකදී ඉතාමත් ක්‍රූර ලෙස පිටමන් කරලා අමතක කරනු ලැබූ ඇ සැමියා, ඒ කියන්නේ ප්‍රකාශක සමාගම් කර්තෘ මේජර් පොලොක්. ඔහු 1939 කියා සිටියා, නිකම් එංගලන්තේ නොව මහා බ්‍රිතාන්‍යයේ මහා අධිරාජ්‍යයේ හැම දේශයකින්ම ඒ හැම දේශයකම ඉන්න ළමයින්ගෙන් ඉල්ලීම් ගලාගෙන එනවා කියලා BBCට ඇගේ නිර්මාණ ගෙන එන්න කියලා, හඬ කවන්න කියලා. 1940 ඒ කියන්නේ පොලොක් සැමියාගේ ඒ ව්‍යායාමයෙන් පස්සෙත් BBCට ඇතුළු වීමේ උත්සාහය ඇගේ ව්‍යර්ථ වුණේ මෙන්න මේ BBC ප්‍රකාශනය නිසා. මේ කතාවල ඇත්තේ හරිම පටු අරුතක්. සිදුවීම් හරි අල්පයි, නොගිනිය හැකි තරම් කුඩායි. කිසිසේත්ම ගුවන්විදුලි මාධ්‍යට මේව ගැලපෙන්නේ නැහැ. BBCට අදාළව මයිකල් රොසෙන් පැවසුවා මෙහෙම. මයිකල් රොසෙන් කියන්නේ ළමා සාහිත්‍ය විචාරකයෙක්, ඒ වගේම ළමා නවකතාකරුවෙක්. ඇගේ ලිවීම් හරිම දුප්පත්, අනික හරියට මවාගත්තු දේවල් ස්වාභාවික නැහැ, හරිම ව්‍යාජයි. අනික තරමක ජාතිවාදී හැඟීම් ජනනය කරන සුළුයි. ඒ තමයි මයිකල් රොසෙන්ගේ අදහස. ඔහු ඒ අදහස ප්‍රකාශ කළේ BBCට. පොත් මිලියන 600ක්. පුංචි කාරණයක්ද? පොත් මිලියන 600ක් ලොව පුරා අලෙවි කළ මහා ලේඛිකාවට එරෙහි ව්‍යායාමයක්, ව්‍යාපාරයක් නම් නෙමෙයි අපි කළේ. මට හිතුණ මේ පැත්ත ගැන කතා කරන්න. මම හිතනවා මේ පැත්ත ගැන කවුරුවත් කතා කරලා නැහැ කියලා. ලෝකේ අපි බොහෝ ගතානුගතිකව සුලභ ජනප්‍රියත්වය අනුව හිතන දේවලින් අපට ලැබෙන්නක් නැහැ කියලා කියන්නයි මට ඕන උනේ. නැතුව මේ හැම පොතක්ම කවුරු කියෙව්වත් මගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි පොතකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මාර්ටින් වික්‍රමසිංහ කියනවා හොඳ පොතක් කියෙව්වම සියවසකින් පරිණත වෙනවා කියලා. දරුවෙකුට එහෙම වෙන්න ඕන නැහැ. නමුත් දරුවෙකුට වුණත් පොතක් කියෙව්වම ඇතිවෙන්න ඕන යම්කිසි පරිඥානයක්. ඒක අපි වගේ දියුණු වෙන රටකට අද වගේ කාලෙකට අත්‍යවශ්‍යයි. ඒ නිසයි මේසා විශාල මිලියන 600ක් පොත් විකුණපු මේ කතාකාරිය ගැන මම ඔබට කිව්වේ. මේ වගේ නිදර්ශන පුංචි වුණත් අපේ ලංකාවේ නැත්තේත් නැහැ. ඕනතරම් මේ වගේ උදාහරණ ඔබට දෙන්න පුළුවන්. ඇයි අපි හිත නරක කරගන්නේ? මේ සියල්ලටම යම්කිසි පූර්වෝපායක් ඔබට සපයන්නටයි මම මේ ඇගේ උපන්දින දවසේ මේ විස්තරය කිව්වේ. එනිඩ් බ්ලයිටන්ගේ ඒ උපන්දිනය මේ විදිහට වැදගත් කරන්නයි මම හිතුවේ. ඔබ දන්නවනේ අපි පුංචි කාලේ අහලා තිබුණා කියමනක්, සකස් කඩ නොකී කට උගේ කට හුඹස් කට. ඒ විදිහට මේ විදිහට අපේ වැඩිහිටියෝ කිව්වේ ලොකු හේතුවක් ඇතුව. අපේ රටේ මැණික් වගේ ළමා පොත් තියෙද්දි මේ ව්‍යාධියට හසුවීම ගැන රෑ ඉරපාන කතා කිරීමත් අර පෙර කියමන වගේ. මං හිතනවා එය ජාතික යුතුකමක් කියලා. මට හිතුණා අපේ ළමා සාහිත්‍යයට විනාඩි 3කට 4කට ඔබව යොමු කරන්න. මට මතක් වුණා ශ්‍රේෂ්ඨ භාෂා විශාරද කුමාරතුංග මුනිදාසයන්. එතුමාගේ සියලුම සාහිත්‍යක සේවයට වඩා මම පෞද්ගලිකව අගය කරන්නේ එතුමාගේ පුදුමාකාර කවි සහ ගීත රචනා කලාව. එනිඩ් බ්ලයිටන්ට වැඩිය නන්දාමාලිනි මොනතරම් මිහිරිද අපට කියලා ඔබ තේරුම් ගන්න. මේ මලක් ගැන කියන්නේ මලක ඇවුලුණු තවත් මලක්. මහ පුදුමෙකි මලක මලකි නෑ එහිසකි සමනලයකි. ඒක අපි කවුරුත් දන්නවා. ගත වතුසුදු වී පිරිසිදු පොහොය නැතිදු සිල් ගත් බඳු ළඟ පාසල නිසා මෙමල මතුරා තොල උගනී බර නැන ගුණදම් ගැන පැහැදුම් ඇති අයනම් රෝස කුසු මේ මල් බස් නන්දාමාලිනි. සුදු වී පිරිසිදු පොහොය නැතදු සිල් ගත් බඳු දහස් දලා ගත විමලා මහන වෙලා සිටින තුලා මලකිනි හිරි රුවිනි සසිරි නැති නැන සිරි දරුවකු සරි පුදුමෙකි මලක මලකි නැහැ එහි සකි සමනලයකි මලක් නිහෙම කෙඳිරි ගෑම නැතිනි මම කලක කිසිම ළඟ පාසල නිසා මෙමල මතුරා තුළ උග